පිපිලේකනාදී පිළිගැන්වීම ගරු අධ්‍යාපන ඇමතුමා. අධ්‍යාපන ඇමතුමා ලිපිලේකනාදී පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, 76 දන්න විශ්වවිද්‍යාල පනතේ 25 ආවගන්ති යටතේ බෙනඩික් කැතලික් ඉන්ස්ටිටියුට් of High Education Limited ආයතනය විසින් ප්‍රදානය කළ ලබන තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී ගෞරව පාදිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද 2021 මාර්තු 20 දින ඇති 22/20/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලියමේද 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ආවගන්ති යටතේ National School of Business Management Limited ආයතනය විසින් ප්‍රදානය කරනු ලබන ජෛව වෛද්‍ය විද්‍යා පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි සහ මහජන සෞඛ්‍ය පෝෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද 20/21/20 ඇති 22/24/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියමයද 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ආගමන්ති යටතේ ඉසෆ්සෙට් මෙට්‍රෝ කැම්පස් ලිමිටඩ් ප්‍රයිවට් විසින් ප්‍රදානය කරන ලබන ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද 20/21/22/28/30 දරන අතිවිශේෂ ගැටපත්‍රය පළකරන නියමයද 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල 525 ආවගන්ති යටතේ ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් සයන්ස් ප්‍රයිවට් එල්.ටී.ටී.ඊ. ආයතන විසින් ප්‍රදානය කරන ලබන ව්‍යාපාර පරිපාලනයේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද 2021 ජූනි 11 දින ඇති 22/31/21 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් ඉදිරිපත් කරමි.
මහා මාර්ග මන්ත්‍රම
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා මහා මාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේදී එම කළ යුතුයයි මම යෝජනා කරමි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52/6/8 වාර්තා පිළිගැන්වීම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52/6/8 ශ්‍රී ශාක්‍ය සිංහාරාම විහාරස්ථානයේ කාර්යක සාධක සංවිධානයේ සංස්ථාගත කිරීමේ නවත් නැමැති පනත් කෙටුම් පත පිළිබඳ වාර්තා පිළිගැන්වීම දරු අග්‍රාමාත්‍යතුමා.
දරු කථානායකතුමනි, ශ්‍රී ශාක්‍ය සිංහාරාම විහාරස්ථ කාර්ය සාධන සංවිධාන එය සංස්ථාගත කිරීමේ නැමැති පනත් කෙටුම් පත පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52/6/8 වාර්තා මම ඉදිරිපත් කරමි.
දෙවැනි වර කීම කවදාද?
හෙට දිනේ අනු කථානායකතුමනි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම සභාවේ සභාපති අනුරු පේරදර්ශනී ආපමැතුමා.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේදී යොමු කරන ලද 2022 මුදල් වර්ෂයේ සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121/5 යටතේ අයවැය සමස්ත වියදම හා ආදායම කරා එළමීමේදී පදනම් වශයෙන් භාවිතා කරන ලද බදුකරණයේ මූල්‍ය සහ ආර්ථික උපකල්පන සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
ගරු තිස්ස අත්තනායක මැතිතුමාගේ පෙත්සම් දෙක ඉදිරිපත් කරමි.
ගරු කථානායකතුමනි, වේයන්ගොඩ පත්තලගෙදර බෝධිමංගලාරාමාහි වැඩවසන පූජ්‍ය බෝතලේ රාහුල් හිමියන්ගෙන් ලැබුණු පෙත්සමක්ද පන්නිපිටිය ඇරව්වල රත්මල්දෙනිය පාරේ අංක 176A දරණ ස්ථානයේ පදිංචි W.M. චන්ද්‍රසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න කේශා විතානගේ මන්ත්‍රීතුමා වෙළඳමැතිතුමාගේ.
මහානුවර ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්න.
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා අසා තිබෙන ප්‍රශ්නය සමුපකාර තොග වෙළඳ සංස්ථාව විසින් ආරම්භ කරන ලද ගමට සවිය සතොස බඩිය ජංගම අලවි වැඩසටහන මේ වන විටත් ක්‍රියාත්මක වන්නේද කියලා. එම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ නැත. ආයන්න එම වැඩසටහන ආරම්භ කිරීමට නිසි සක්්‍යතා අධ්‍යයනය සිදුකර තිබේද. ඒ අවස්ථාවේ පැවති තත්ත්වය අනුව 2014 වර්ෂයේදීත් මේ වර්තමානයේ වගේම මේ තරම්ම ප්‍රමාණයෙන් නුනත් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් කරන් තිබෙනවා. අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 45ක් වෙළඳපොලේ පවතින මිලට වඩා අඩුමිනට බෙදාහැරීම සඳහා ජංගම රථ සේවාවක් පවත්වාගෙන යා යුතුයි කියලා තමයි ගමට බඩිය කියලා ඩිමෝ බට්ටා මෝටර් රථ 100ක් යොදාගෙන බෙදාහැරීමේ ව්‍යාපෘතිය කරලා තියෙනවා. ඒ අනුව එය හොඳ ව්‍යාපෘතියක් වශයෙන් ඒ කාල පරිච්ඡේදය තුලදී ක්‍රියාත්මක වෙලා තිබෙනවා අලුත් ව්‍යාපෘතියක් ලෙස. මේ නොයසේ නම් මේ වැඩසටහන ආරම්භ කරන්න හේතුව මම කීවා. ආකොටසේ මේ වැඩසටහන සඳහා ගෙන්වන ලද වාහන සංඛ්‍යාව ඩිමෝ බට්ටෝ 100යි. ඒ ක්‍රියාත්මක කරන වකවානුව මාස කීපයයි. මොකද 2014 වර්ෂයේ මේ ආරම්භ කළාට 2015 වර්ෂයේදී ඔබතුමාලගේ නව යාපාන රජයේ බලයට පත්වීමත් සමග ඒ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අඩපණ වෙලා නතර වෙලා ප්‍රශ්න ඇති වෙලා වසල දාලා තියෙනවා. ඒ අනුව එම වැඩසටහන සඳහා දරන ලද වියදම ඩිමෝ ලොරි රථ 100 සඳහා කල්බදු ක්‍රමය යටතේ ලබා ගැනීම වෙනුවෙන් ලංකා බැංකුව වෙත ගෙවා ඇති මුදල රුපියල් මිලියන 25යි. ටැබ් යන්ත්‍ර ලබා ගැනීම සඳහා මිලියන 1.9යි. එකතුව මිලියන 26.9යි.
ඔව්, ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම වෙළඳ මාත්‍යතුමාගෙන් මට මේ ප්‍රශ්නය අහන්න ඕනුනේ. මේ වෙනකොට මේ අයවැයත් කතා වුණා කාන්තා ව්‍යවසායකයන් ගමේ ඇති කරන්න යනවා කියන කාරණා. ඒක හොඳ වැඩක්. කාන්තා ව්‍යවසායකයන් ගමේ ඇති කරන්න අවශ්‍ය වැඩසටහනක් හඳුන්වනවා, ඒක හොඳයි. අපිට මතක මේ බඩිය වැඩසටහන මහා විශාල මාධ්‍ය ප්‍රචාරයක් දීලා එදා 2014 ජනාධිපතිවරණය ආසන්න වෙනකොට ලංකාවේ සියලු ප්‍රශ්න විසඳන ව්‍යාපෘතියක් විදිහට විශාල මාධ්‍ය ආවරණයක් දීලා තමයි මේක ආරම්භ කරේ. දැන් ඔබතුමා කියන විදිහට මේක සම්පූර්ණම වියදම් වෙලා තියෙන මුදල මිලියන 26යි. ඒ කියන්නේ රුපියල් 2,60,00,000ක ප්‍රොජෙක්ට් එකක් මුළු ලංකාවෙම ගෙනියන්න කෝටි 10,15,00,000ක මාධ්‍ය ආවරණයක් දීලා ආරම්භ කරපු වැඩසටහනක් ඔබතුමාම අපි ස්තුතිවන්ත වෙනවා. මේක දැන් කෙරෙන්නෙත් නැහැ, මේක එහෙම නතර වෙලා කියන කාරණාව කිව්වා. එතකොට කාන්තා ව්‍යවසාය කියලා වෙලා ආපහු පටන් ගන්න ඔබතුමාලා මහ විශාල සද්දයක් දාලා රටේ ජනතාවට බලාපොරොත්තුවක් දෙනවා. මම ඔබතුමාගෙන් අහනවා ගරු ඇමතුමනි, ඔබතුමා මේ විෂය ගැන ප්‍රාමාණිකයෙක් විදියට මෙරට සම්පකාර ව්‍යාපාරය ලංකාවේ සම්පකාරිකයන් ඉන්නවා 170,000ක් මා දන්න අතර. සම්පකාර ව්‍යාපාරයෙන් නන්නත්තර වෙන්න කඩාගෙන වැටලා තියෙනවා. ඔබතුමා සතුස ගැන යම් කිසි ප්‍රකාශ කරන සතුසේ බඩු අඩු කරලා දෙන්න ජනතාවගේ තියෙන ප්‍රශ්න අරගෙන හාල් කිලෝ දෙකක් ගත්තම් පොල් ගෙඩියක් දෙන්නම් අරව මේවා අර පිටකොටුවේ තත්ත්වෙට හරි ගෙනහල්ලා සම්පකාර ව්‍යාපාරය හරහා ජනතාව ආරක්ෂා කරනවා කියලා පණිවිඩය දෙන්න සතුස හරහා උත්සාහ කරනවා. හැබැයි සම්පකාර ව්‍යාපාරය ගැන කොහෙවත් මේ අයවැය කතා කරලා නැහැ ගරු ඇමතුමනි. ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ සම්පකාර ව්‍යාපාරය ගැන හුදු දේශපාලනයේ ප්‍රාදේශ සභා පරාද වෙන මිනිහට සම්පකාර සභාපති වෙලා කීයක් හරි හොරකම් කරගන්න හදන ව්‍යාපෘතියක් වෙලා තියෙනවා අද රටේ සම්පකාර ව්‍යාපාරය. සම්පූර්ණම ප්‍රාදේශ සභාව ඉල්ලනවා පරාද වෙනවා, පළාත් සභාව පරාද වෙච්ච ඒ අපේක්ෂකයා තමයි මේකේ සභාපති වෙන්නේ. ඒ නිසා අනේ මේක පොඩ්ඩක් දෙන්න, මේක වැදගත් නේ. ඒ නිසා ගරු ඇමතුමනි, මම ඔබ ගරු කරන ඇමතිවරයෙක් විදියට මම ඔබෙන් අහනවා මේ ව්‍යාපෘති ඔක්කොම පැත්තකට දාලා දේශපාලනේ තමයි මේක ඉස්සරහට එන්නේ. දේශපාලන ඉස්සරහට අපි අලගියන් ඇමතුමා දැන් පහුගිය දවසේ ඔය ගෑස් ගැන කතා කරාම ගෑස් ප්‍රශ්නේ ඇත්ත කතාව කියන්නේ නැහැ. මොකද දේශපාලනේ හානි වෙන හින්දා මොන දෙයක් වෙලා හරි කමක් නැහැ, මිනිස්සු මැරිලා හරි කමක් නැහැ, මේ දේශපාලනික හානියක් නොවියන් කියන තැන ඉන්නේ. දැන් ඒක පිටිපස්සට යන තියෙනවා. මම අහන ඔබතුමා කැබිනට් ඇමතිවරයා විදිහට ගෑස් පිළිබඳව දැන් මේ වෙනකොට හානි වෙච්ච, මැරිච්ච, ගෙවල් කුඩු වෙච්ච ඒ සියලු ජනතාව වෙනුවෙන් ඔබතුමාල වන්දියක් දෙන්න කටයුතු කරනවද සම්පකාර ව්‍යාපාරයේ මලගම ඇනේම ගහල ඉවර කළා දානවද කියන කාරණා දෙකම උත්තරයක් දැනගන්න කැමතියි.
හරි. ඔබතුමා අපේ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙක් වශයෙන් ගරු කතානායකතුමනි එතුමා මේ අහන ප්‍රශ්නේ හොඳයි. නමුත් මේ ව්‍යාපෘතිය නතර වෙලා තිබෙන්නේ සතුස බඩිය කියන එක ඇත්ත වශයෙන්ම මේ රජය ලබාගත් අවස්ථාවේදී කිසිම ව්‍යාපෘතියක ගුණාගුණ බලන් නැතිව හුදු වෛරී චේතනාවෙන් සමහර ව්‍යාපෘති එහෙම් පිටින් නතර කළා. මම උදාහරණයක් ලෙස කිව්වොත් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 10 පළවෙනියෙන්ම ගත්ත තීන්දුව තමයි මහින්දෝදය කියන නම කපලා දාන්න ඕනේ කියලා. ඊළඟට ගත්ත තීන්දුව තමයි මං තුනාමාර වෙනකම් කරපු හොඳ පාසල්වල වෙලාව නැවත වතාවක් එකමාරට පාසල් යන වෙලාව උගන්වන වෙලාව අඩු කරන්න කියලා නියම කළා. ඒ වගේ යම් කිසි ව්‍යාපෘතියක් හොඳද නරකද ඉදිරියට ගෙනියනවද නැද්ද තීරණය කරන්නේ නැතුව බොහෝ ව්‍යාපෘති නතර වුණා. ඒ අනුව තමයි නතර වුණේ. දෙක, මේ අලුතෙන් ගරු මුදල් අමාත්‍යතුමා යෝජනා කරලා තිබෙන හෝම් ෂොප් ව්‍යාපෘතිය අයවැය ලේකණින් ඉදිරිපත් වෙලා තියෙන යෝජනාවක්. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න එතුමා විශාල උත්සාහයක් දරනවා. එහි වගකීමෙන් කොටසක් අපිටත් පවරලා තියෙනවා. සම්පකාර අමාත්‍යාංශයටත් පවරලා තියෙනවා. මහා මාර්ග අමාත්‍යාංශයටත් පවරලා තියෙනවා. ඒ කියන්නේ මාර්ග අමාත්‍යාංශයේ විසින් සෑම ගමකම නිවසක්කට යහබදව ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරික ස්ථානයක් ගොඩනගෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන යෙදවුම් වෙළඳ සැල සඳහා ලබා දීමේ කාර්යය වෙළඳ අමාත්‍යාංශයේ වශයෙන් ඉෂ්ට කරලා දෙන්න අපි එකඟ වෙලා තියෙනවා. ඊළඟට සම්පකාර හා පාරිභෝගික සේවා අමාත්‍යාංශයේ විසින් ඒ සඳහා අවශ්‍ය සාන මිලට භාණ්ඩ සැපීමේ වැඩපිළිවෙලට එකඟ වෙලා තියෙනවා. දැන් මෙය යෝජිත නියම ව්‍යාපෘතිය එය සාර්ථක වෙයි කියලා අපි කල්පනා කරනවා. තුන්වෙනි එතුමා අහනවා සම්පකාර ව්‍යාපාරයේ නොසලකා හැර තියෙනවද කියලා. ගරු මන්ත්‍රීතුමාට මම සඳහන් කරන්න කැමැති අපේ කවුරු හරි මේ නිලධාරි මේ කතිපය අධිකාරිය තුල අමාත්‍යාංශ වෙන් කළා තියෙන ආකාරයේ තියෙනවා කලින් පැවතුන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක්. මොකද රේකී අමාත්‍යාංශයේ ප්‍රධාන අමාත්‍යාංශයට අනුබද්ධිතව තියෙන රාජ්‍ය අමාත්‍යාංශයට අධිකරු ජනාධිපතිතුමා ලබලා දීලා තියෙනවා පූර්ණ නිදහසක් රාජ්‍ය අමාත්‍යවරයාට අමාත්‍යාංශයේ කටයුතු කරන්න. ඒ සඳහා අමාත්‍යාංශයට වෙනම වැය ශීර්ෂයක් වෙන් කරනවා. රාජ්‍ය අමාත්‍යාංශයට වෙනම ලේකම්වරයෙක් ඉන්නවා. ඒ නිසා ඒ කටයුතු ඒ රාජ්‍ය අමාත්‍යවරයා කරන එකට අධීක්ෂණය කිරීමක් නියාමනය කිරීමක් නොව අපි මම නම් අමාත්‍යවරයෙක් ලෙස මම නිතරම හදන්නේ අපේ සහෝදර රාජ්‍ය අමාත්‍යවරයාට ඔහුගේ දැක්ම ඔහුගේ අභිමතය පරිදි සෞභාග්‍ය ඉදිරි දැක්මට අනුව මේ කටයුතු කරන් යාමට ඉඩ දෙන එක. ඒ නිසා සම්පකාර විශේෂ ගරු අමාත්‍ය ගෑස් හා අනිකුත් පාලන මිල පාරිභෝගික කටයුතු අධිකාරිය පිළිබඳ කටයුතු කරන්නේ අපේ සහෝදර අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා. එතුමා විශාල උත්සාහයක් දරලා ගිය සතියේ මේ කාරක සභාවේ ගෑස් පිළිබඳ ප්‍රශ්නය පිළිබඳ කාරක සභාවකුත් පැවැත්තුවා. අපි මේ විෂය පිළිබඳ විශේෂඥයන් නෙමේ දේශපාලනඥයන්. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා විසින් මේ පිළිබඳ විද්වත් මහාචාර්ය ආචාර්යවරුන්ගේ සමන්විත වගකිවිය යුතු කමිටුවක් පත් කරලා තියෙනවා. සති දෙකක් ඇතුළත වාර්තාවන් ලබාගෙන මේ සිද්ධියට සම්බන්ධ රාජ්‍යද පුද්ගලිකද කියලා නෙමේ සම්බන්ධ වෙලා තියෙන අය ඉන්නවා නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු අනිත් පියවර ඒ නිර්දේශ කරන ආකාරයට ලබා ගැනීමටත් කටයුතු කරනවා. මෙයා සම්බන්ධිතව තව මොනවා හරි කරුණු පැහැදිලි කරන්න තියෙනවා නම් අපේ ලසන්ත මෙතුමා කියයි.
බොහොම ස්තුතියි. මානවකරු කතානායක දෙවෙනි අතුරු ප්‍රශ්නේ චමින්දි විජේසිරිමන්තුමා.
කරු කතානායකතුමනි, දැන් ශේබාර ඇමතුමා රාජ්‍ය ඇමතුමාට බෝලේ දාලා අත සෝදා ගැනීම දේශපාලන වශයෙන් අපි හෙලා දකින්නට ඕන. ඒක එහෙම වෙන්න බෑ. මොකද බඳුලුගුණරත් ඇමතුමා ඒකේ ඇමතිවරයා හැටියට ඔබතුමා කැබිනට් ඇමතිවරයා හැටියට මීට වඩා වගකී යුතුයි. මොකද අපි ලසන්තලගේ ඇමතුමා පිළිබඳවත් ඔබතුමා පිළිබඳවත් මේ ගෞරවයක් තිබෙන නිසා මේක කිය නිසා මේ බෝල ගෙමිල පැත්ත කර තියලා මේ රටේ ජනතාව බේර ගන්න ඕනේ කතානායකතුමනි. මගේ අතුරු ප්‍රශ්නේ වෙන්නේ දැන් මේ සම්පකාර වැඩපිළිවෙල තාමත්ම බිමේ ඉන්න මිනිස්සුන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඉහළිච්ච කාරණයක් පිළිබඳව වෙන්නේ ගරු කතානායකතුමනි. ඉතින් මේ සිදුවීම් හරහා අවසානයේ රටේ පුංචි මිනිහාගේ ප්‍රශ්න විසඳීම මගහැරලා තියෙනවා. ඒ කොයි ආණ්ඩු කරත් එක වැරදි කියන කාරණේ කියන ගරු එමත්තමනි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ සම්ප්‍රකාර දෙපාර්තමේන්තුව ඇතුළ ගියාවාරේ රේකිය අමාත්‍යාංශය අවධානය යොමු කිරීම සමහර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. 13 වෙනි අනුකූල ප්‍රස්තාවය දැන් පළාත් සභාව විශයක් කියලා බැහැර වෙන්න හදනවා. ඒ බැහැර වීම තුළ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි කරුම තුළ දැන් සම්පකාර සමිති ක්‍රියාත්මක වෙනවා සමාජිකයන්ගේ අර මුදල් වලින් කරුම තුළ. අපේ පළාතේ තියෙනවා සම්පකාර සමිතියක් ප්‍රාග්ධන සම්පකාර සමිතිය. හැබැයි මේක බැංකුව කියලා තමයි නම දාලා තියෙන්නේ. එහෙනම් මූල්‍ය ගණදෙනු සිද්ධ වෙනවා කරුම තුළ. එහෙනම් මූල්‍ය ගණදෙනු සිද්ධ වෙනවා නම් ණය දෙන්න තියෙනවා නම් කරුම තුමනි අපි දන්න විදිහට මිනිස්සුන්ගේ මුදල් මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියක් ඕන. එහෙනම් සම්පකාර සමිතිය සම්පකාර බැංකුවක් හැටියට වංචනික ලෙස ක්‍රියාත්මක වෙනවා. මේ වංචනික ලෙස ක්‍රියාත්මක වෙන්නේ දේශපාලනේ පාවිච්චි කරලා. උදාහරණ කියන්න පුළුවන්. දේශපාලන තනතුර පාවිච්චි කරලා ඒකට යම් ඒ වැරද්ද නිවැරදි මොකද කරු කතානායකවදනි කඩල කොට විකුණන ඒ වගේම බුලත්තිට විකුණන කීරමිටිය විකුණන අහිංසක මිනිස්සුන්ගේ මුදල් තමයි මේ වංචනික ලෙස ගන්න සමාජිකයන්ගේ මුදල්ට බාහිරව සමාජයේ ඉන්න දවසේ කලෙක්ෂන් එක රුපියල් 510 ගන්නවා කරා මුතුනි මම උත්තරය වැදගත් කාරණයක්. ඒතකොට මුදල් මණ්ඩලයේ අනුමැතිය නැහැ කරු කතානායක. ඒ වගේ වංචනික සම්පකාර සමිති ප්‍රාග්ධන බැංකුව හැටියට පාවිච්චි කරලා අද මහා විශාල විවසනයක් වෙනවා කරා මුතුනි. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳලා බැහැර වෙන්නේ නැතුව මේ වංචනික කටයුතු සම්බන්ධ වෙලා ඉන්න දේශපාලන කඩවරු තමන්ගේ කඳවුරේ ඉන්නවා කියලා මේවා නොසලකා හැරීම තුළ පුංචි කීරවිට විකන මිනිස්සුගේ සල්ලිට. ඒසම මේ හොර බැංකුව වසා දැමීමට අවශ්‍ය කටයුතු කරනවාද කියන කාරණේ මම අහන මොකද ඔබතුමාලා අස්වැයා ගියාට පස්සේ තමයි ස්ථාලේ වහන්නේ. දැන් ගෑස් ප්‍රශ්නේ දැන් වහලා තියෙනවා මේ
හරි ඔබතුමා ප්‍රශ්නේ
නමුත් ඒ වෙනුවෙන් වන්දි ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් වැඩේ වෙලා ඉවරයි කරමු ඔබතුමනි. නමුත් දැන් මේ වැඩේ උනාට පස්සේ මේ විවාදු කරලා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට අපි මේ ප්‍රශ්නේ මතු කිරීම ගැන ස්තුතිවන්ත වෙමි. දැනුම් දෙන්න ඕනේ එහෙම බෝල පාස් කිරීමක් කරන්නේ නැහැ. අපි කවුරුත් මේ ව්‍යවස්ථාදායකී ඉන්න සමාජිකයන් සහ කැබිනට් මණ්ඩල හා වෙනත් තනතුරු දරන අය ලෙස දැනගත යුතු දෙයක් තිබෙනවා. බල්ලෑ වැඩේ බූරුව කරන්න යන්න හොඳ නැහැ. තමන්ට පවරන ලද වගකීමෙන් තොර කාර්යයන් සඳහා කටයුතු කරන්න නරකයි. දැන් උදාහරණයක් විදිහට මේ රටේ ආර්ථික මධ්‍යස්ථාන ජාලය වැඩි ප්‍රමාණයක් නිර්මාණය කළේ මම
කරුණාකරලා ප්‍රතිඋත්තරයක් දෙන්න එමුතුමා.
ඉතින් මේ තියෙන්නේ. නමුත් මේක කියන්නේ ඔබතුමාට ඕන ටික විතරක් කියලා හරියන්නේ නැහැ නේ. ඊළඟට මේ වෙනද අමාත්‍යාංශයේ යටතේ තියෙනවා මේ වෙනදට හැමදාම ඉතිහාසයේ මොනවාද මේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව. ඒක තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. චාටර්ඩ් ඉන්ස්ටිටියුට් එක තියෙනවා. ඒක මොන අමාත්‍යාංශය යටතේ තියෙනවද දන්නේ නැහැ. ඒක නිසා සම්පකාර විෂය බාර අමාත්‍යවරයාට ඒ සම්බන්ධව එතුමා මැදිහත් වෙලා ක්‍රියාත්මක කරනවා. එතුමාට උත්තර දෙන්න දෙන්න. ඈ
ගරු කතානායකතුමනි මං හිතන්නේ සමූපකාර ඔව් ගරු මන්ත්‍රීතුමාලා දෙන්නම සම්පකාරයේ පිළිබඳව සඳහන් කරපු කරුණු වැරදි නෑ ඒ නිවැරදි. ඒ වගේම සමූපකාර ශේෂ්‍යය ඒ වංචා දූෂණ පිළිබඳව කතා කළා කියලා සමස්තයක් එතෙන්ට දාන්න එපා කියන කාරණුක ඉල්ලීමක් කරනවා. අදටත් අපේ රටේ වැඩිම වාර්ෂික පිරිවැටුමක් තිබෙන්නේ බිලියන 75ක සම්පකාර ව්‍යාපාරයේ. ඉතාමත් හොඳින් කරගෙන යන සම්පකාර සමිති තිබෙනවා. ඉතින් එම නිසා ඔබතුමාලා කියපු යම් ප්‍රමාණයකුත් තිබෙන බව අපි පිළිගන්නවා. එම නිසා විශේෂයෙන් මෙවර අයවැය යෝජනාවේ මුදල් අමාත්‍යතුමා සඳහන් කළා විශේෂයෙන්ම වංචනික ආකාරයෙන් කටයුතු කරපු ඒ බැංකු නිසා සිදුවන ගනුදෙනුකරුවන්ට ඒ මූල්‍ය වගකීම ආණ්ඩුව බාර ගන්නවා කියලා. ඒ අනුව කමිටුවක් පත් කරලා ඒ පිළිබඳව විමර්ශනයක් කරලා ඒ වගකීම් බාර ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම මම යෝජනා කරනවා ලබන 8 වෙනිදා අපේ අමාත්‍යාංශයේ අයවැය විවාදෙ තිබෙනවා. එහිදීත් ඔබතුමාලගේ ඒ වටිනා අදහස් යෝජනා ලබා දෙන්න අපි ඒවා සියල්ලක්ම අරගෙන අපි සියලුම දෙනාම එක්කව වෙලා හොඳ සම්පකාර ව්‍යාපාරයක් අපි ඇති කර ගැනීමට කටයුතු කරමුයි කියන යෝජනාවයි මම කරන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. විනාඩි 12ක් ගත්ත ඔබතුමාලා. තුෂාරින්
ගරු කතානායකතුමනි පොඩි නිවැරදි කිරීමක් කරන්න පාර්ලිමේන්තුව නොමගේ ඇහුවා අපේ මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නේ අහලා ඒකේ දීර්ඝ අතුරු ප්‍රශ්නයක් අහලා එතුමා කිව්වා මේ මම හිටපු ඇමතිවරයා ඒ කාලේ ඒක නිවැරදි කිරීමගේ යුතුකම මේ පාර්ලිමේන්තුව. එතුමා කිව්වා මේ ජනාධිපති මැතිවරණය මුල් කරගෙන මේ ජංගම සේවාව ආරම්භ කරලා මේක නිකම් බොරු ෂෝ එකක් දාලා පටන් අරගෙන නතර කෙරුවා කියලා. මේක ඉතාමත්ම හොඳ දෙයක්. මේක තිබුණා නම් කොවිඩ් කාලේ තමුන්නාන්සගේ ආණ්ඩුවත් එක දියුණු කරලා එක හොඳ දෙයක්. ඔබතුමා කෙරුවේ නැහැ. හැබැයි ඔබතුමාලගේ පත් කරලා හිටපු ඇමතිවරයා මේක සම්පූර්ණයම විනාශ කෙරුවා. ඒකයි සිද්ධ වුණේ. මේකේ විවසායකින්ගුත් බිහි කරන්න තිබුණා රටේ ඔබතුමාට 100,000 කරන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි තමුන්නාන්සගේ රජේ හිටපු ඇමතිවරයා බිලියන 10කට වැඩි සතුසෙන් හොරාකාර සතුස විනාශ කරපු ආණ්ඩුව. ඒක තමයි ඇත්ත. ඒ නිසා ඒ වගේ මම කියනවා අර ඇමතිතුමාගේ කෑලි ගලවලා දීලා රාජ්‍ය ඇමතිට කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් නිකන් තීන්දුවක් ගත්තා රාජ්‍ය ඇමතිවරු පත් කරද්දී ඔබතුමාලගේ ආණ්ඩුව ගැනීම ඔබතුමාලගේ ආණ්ඩුව හිටපු නියෝජ්‍ය ඇමතිවරු බලය නැහැ කියලා බැන බැන හිටියේ. ඔබතුමාට ඇමතිකමක් තිබුණේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් නිවැරදිව රාජ්‍ය ඇමතිවරුන්ට ගැසට් නිවේදනයක් කරහා බලය ලබා දීලා තියෙනවා වැඩ කරන්න. ඒ නිසා නිකන් පහර දීලා මඩ ගහන්න හදන්න එපා.
ඔතනින් තුෂාර ඉන්ද්‍රනිල මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න අහන්න ඔතනින් ඔක අවසන් කරන්න දැන් විනාඩි 15ක් ගත්තා ඒක.
නෑ එතුමනේ මේ සඳහා සති දෙක කාලෙ ඉල්ලා හිටනවා.
සති දෙක කාලෙ.
කිතු කරන්න තියෙන.
වැදගත් ප්‍රශ්නයක් ඒකයි. කල් ගන්න.
ඒක තමයි තොරතුරු අස්ථානගත වෙලා කියනවා. ඉතින් අස්ථානගත වෙච්ච ඒවා සොයන්න ඕන මේ දවස්වල අර උසාවියේ යනවා මේ ප්‍රශ්නේ. මම හැකිතරම් ඉක්මනින් සොයන දෙන්න බලන්න.
ඔව්. හරි. එතුමා කල් ගත්තනේ ඉන්දිරි මන්ත්‍රීතුමා. ඔව්. හරි. හරි ඉක්මනට කතා කරන්න.
කාරු කතා නායකතුමනි දැන් මේ දෙවෙනි අවස්ථාව දැන් මේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව දීර්ඝ වශයෙන් කතා වෙන කාලයක්. ඉතින් දැන් මේ වෙනකොටත් මේක දෙන්න බැරි නම්
හරි ඒක එතුමා උත්තර දෙයි. ඈ වේලුකුමා මන්ත්‍රීතුමා
ගරු කතා නායකතුමා ආනෝ ප්‍රශ්නේ
ගරු වේලුකුමා මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු ප්‍රශ්නාංක A1 A2 A3 පිළිතුරු ඔව් A1 ප්‍රශ්නය පිළිතුර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් එවකට ඉදිකර ඇති ලද ගොඩනැගිලි සංඛ්‍යාව සංඛ්‍යාලේඛන වලට අනුව 161යි. එම කාල සීමාවේදී නිශ්චිත නිර්ණායක මගින් 1983 බෙදා දෙන ලද ව්‍යාපාරික ඉඩම් සංඛ්‍යාව අදාළ සංඛ්‍යාලේඛන වලට අනුව 17යි. 2,300ක් පමණ වන බවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ප්‍රකාශ කර ඇත. 3. ව්‍යාපාර ගොඩනැගිලි සඳහා මේ වන විට නිකුත් කර ඇති දීමනා පත්‍ර සංඛ්‍යාව 49යි. වාණිජී ඉඩම් සඳහා මේ වන විට නිකුත් කර ඇති දීර්ඝකාලීන බදු පත්‍ර ලබා දී ඇති සංඛ්‍යාව 37යි. 4. ප්‍රශ්නය ඉහත සංඛ්‍යාලේඛන වලට අනුකූලව 214ක් බව ගම්‍ය වෙනවා. ප්‍රශ්නාංක 5 පියවරගෙන ඇති නමුත් එම කටයුතු ප්‍රමාද වීමට පහත කරුණු බලපා ඇත. වාණිජ ගොඩනැගිලි ඉදිකර ඇති තේරීම්ලාභීන් වෙත දීමනා පත්‍ර ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතත් මුල් හිමිකරුවන් බොහෝ දෙනෙකු තම වාණිජ ඉඩම් කොටස් අවදිමත් ලෙස අන්සතු කර තිබීම හා ගිවිසුම් ප්‍රකාරව ඉදිකර ඇති ගොඩනැගිලිවල ඉදිකිරීම වටිනාකම හා ඉදමේ තක්සේරු වටිනාකම මෙතෙක් ගෙවීමට අපොහොසත් වීම නිසා අදාළ පාර්ශ්වවලට දීමනා පත්‍ර ලබා දිය නොහැකි වී ඇත. වාණිජ ඉඩම් සඳහා කිසිදු බාධාවකින් තොරව දීර්ඝකාලීන බදු බල පත්‍ර ලබා දෙන අතර ඒ සඳහා එක් එක් ඉඩම් හිමියන් හිඟයකින් තොරව බදු මුදල් ගෙවා නොමැති වීම මෙන්න ඇතම් ව්‍යාපාරිකයන් අවසරයක් නොමැතිව වෙනත් පාර්ශ්ව වෙත ඉඩම් අන්සතු කර ඇති හෙයින් විකුණා ඇති හෙයින් දීර්ඝකාලීන බදු බලපත්‍ර මෙතෙක් නිකුත් කිරීම ප්‍රමාද වී ඇත. නිසිකාලට බදු මුදල් හිඟයක් නොමැතිව ගෙවා ඇති ආ මුල් අයිතිකරු විසින්ම භුක්ති විඳින ඉඩම් සියල්ල සඳහා දීමනා පත්‍රයක් වූ දීර්ඝකාලීන බදු පත්‍රයක් මේ වන විටත් ලබා දීමට කටයුතු කර ඇත. 6. ඉහත පිළිතුරට අනුව අදාළ නොවේ.
ගරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමා මේ වික්ටෝරියාව සංවර්ධන කරනකොට තෙල්දෙනිය නගරය වෙනුවෙන් තෙල්දෙනිය නගරය වෙනුවෙන් අදපු නව නගරයක් තමා රජවැල දිගන නගරය. දැනට අවුරුදු 30ක් විතර කාල ප්‍රමාණයක් ගෙවි ගිහිල්ලා තියෙනවා. මේ කාලය තුල මේ තියෙන ව්‍යාපාර ස්ථානවලට යම්කිසි අයිතිවාසිකම් පිළිබඳව පත්‍රිකාවක් ලබා නොදීම නිසා දැන් අපි මේ ප්‍රදේශයේ ගත්තාම සංවර්ධන නොවි තියෙන ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙලා තියෙන නගරයක් බවට මේ දිගන නගරය පත් වෙලා තියෙනවා. ඔබතුමාගේ උත්තරේ කිව්වා වගේ අර ගෙවීම් ප්‍රමාණ දිගින් දිගටම එකතු වෙලා විශාල ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඒඳ අපි මූලිකව මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට පාසුකම් ලබා දීමත් පදනම් කරගෙන නගරය සංවර්ධන කිරීම පිළිබඳව මේ ගෙවීම් වලට යම්කිසි සහනයක් ලබා දීලා මේ පත්‍රිකා ලබා නොදී තියෙන ඒ ව්‍යාපාරික ස්ථානවලට ඒ ගොඩනැගිලි වලට කඩිනමෙන් ඒක ලබා දීමට යම්කිසි වැඩපිළිවෙලක් ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන්ද දියත් කරන්න පුළුවන්ද කියන එක.
ඔව් මන්තුමා, අපි මේ විශේෂයෙන්ම නිලධාරීන් 3 දෙනෙකුගෙන් කපිටුවක්පත් කරලා තියෙනවා. මේක ගැන අධ්‍යයනයක් කරලා නීතිමය බාධාවල් තියෙන ඉවත් කරලා දැනට කිසිය හෝ පදිංචි වෙලා ඉන්න අයට මේක දීර්ඝ කාල බදු දීමේ සලස්මක් හදන්නේ. එතකොට හුඟා දෙනෙකුට ඉඩම් වල අයිතිය ලැබෙනවා, සම්වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි කනගාටු වෙනවා මේක පටන්ගෙන මෙච්චර කලක් ගිහිල්ලත් තා මේ ප්‍රශ්න විසඳා නැති වීම පිළිබඳව. මම ලබන අවුරුද්ද ඇතුළත හැකි තරම් ඉක්මනින් මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතිතුමා, මේ නගරය ආසන්න මේ මාවැලියට අයිති ප්‍රදේශ ගණනාවක් තියෙනවා, විශේෂයෙන්ම අම්බකෝට, අලුත්වත්ත, ඒ වගේම මාබේරිතන්න, ඒ වගේම රජවැල්ල මේ ප්‍රදේශය තුල ගත්තාම විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. මාවැලියට අයිති ඉඩම්වල දැනට අවුරුදු ගාණක් ජනතාව පදිංචි වෙලා ඉන්නවා. සමහර තැන්වලට දැන් අම්බකෝට කියන ඒ ග්‍රාමයේ සමහර තැන්වලට ඒ කට්ටිය තියලා තියෙන නමම අනවසර කියන නම තියලා තියෙන්නේ. මේ කොහෙද කියලා ආපු ගමන් මේ අනවසර ගම කියන එක තමයි ඒකේ නම විදිහටත් තියලා තියෙන්නේ. එච්චර කාලයක් තිස්සේ මේ ප්‍රශ්නේ විසඳන්න නැතුව තියෙන්නේ. එඳ ඔබතුමාගෙන් මම ඉල්ලනවා මේ ප්‍රදේශවලටත් අවධානමක් යොමු කරලා ඒ දිගින් දිගටම තියෙන ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්න කියන එක මම ඔබතුමාගෙන් ඉල්ලනවා.
ඔබතුමාට මම ආරාධනා කරනවා මේ අදාළ නිලධාරී කණ්ඩායම හම් වෙලා දන්න තොරතුරු ටික දෙන්න. එතකොට අපිට හැකි වෙයි.
සමන් ප්‍රිය හේරත්නතුමන්.
මම අහනාගරු කතානායකතුමා.
ප්‍රාමත්තුමා, වාරිමාර්ග මේ
අරු කතානායකතුමනි, ගරු විෂය භාර අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදේශ පරිදි ආ ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ ඔව් කියන එක. ආ ප්‍රශ්නේ අංක 1ට උත්තරය වෙන්නේ 68520යි. මේකේ ගරු මන්ත්‍රීතුමා මේ 68520 තාම අත්තිවාරමේ පළවෙනි ගල් දෙක තුන තියෙන ගෙවලුත් තියෙනවා කියන එක කියන්න ඕන. ඒ නිසා මේ ගම්මාන 367 තුල තියෙන 68520ක් ගැන තමයි කතා කරන්නේ. ඊළඟට අංක 2ට අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ 33,168 කියන එක එක් එක් නිවාස වැඩසටහන සඳහා ඒ වැය කරපු මුදල් ප්‍රමාණය ඇමනුම් ගත කරලා තියෙන එක සභාගත කරනවා. ඊළඟට ඉදිකිරීම කරන ලද නිවාස ව්‍යාපෘති ගණන කියන ප්‍රශ්නට උත්තරය වෙන්නේ 367යි. ඒ කියන්නේ නිවාස ව්‍යාපෘති ගරු කතානායකතුමනි 2562ක් ආරම්භ කරනවා. අවුරුදු 5 තුලම විවෘත කරගන්නේ 367යි. ඒ 367 තුල ඔය 68000 ගාන නැහැ කියන එකත් අපේ മന്ത്രിතුමාට පැහැදිලිව අපි කියන්න ඕන. ඊළඟට හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ වන්නේ සම්පූර්ණ උත්සව සඳහා මිලියන 211ක් මේ 367ට වියදම් කරලා තියෙනවා කියන එකත් ඒකත් අපි අමනුම් ගත කරලා තියෙනවා, සභාගත කරනවා. ඊළඟට සමරු පළක වෙනුවෙන් වියදම් කරපු මුදල ගැන ඔබතුමා ප්‍රශ්න කරලා තියෙනවා. ඒ වෙනුවෙන් වියදම් කරලා තියෙනවා මිලියන 64ක මුදලක්. එතකොට සාමාන්‍යයෙන් ගත්තහම සමරුපලක වලට මිලියන 64කුත් පෝස්ටර් වලට මිලියන 84කුත් පුවත්පත් දැන්වීම් වලට මිලියන 347කුත් උත්සව වියදම් අර කලින් කියපු ඔය 211යි තව මාධ්‍ය ආයතන රූපాయని සංස්ථාවට අදටත් ගෙවන්න තියෙනවා ගරු මන්ත්‍රීතුමා මිලියන 150කට වඩා මේ උදාගම් වලට බිලියන 33ක් වියදම් කරද්දී බිලියනයකට වඩා වැඩි මුදලක් වියදම් කරලා තියෙනවා මේ සමරුපලක පෝස්ටර් උත්සව මේ කටයුතු වෙනුවෙන්. ඒක තමයි ආ ප්‍රශ්නේ දෙවෙනි උත්තරේට සිමෙන්ති කොට්ට දසලක්ෂ 50000කට වඩා වැඩි ප්‍රමාණයක් බෙදා දීලා තියෙනවා. ඒකම ඒකට නිර්ණායක විදිහට පදනම විදිහට තුන්වෙනි උත්තරේට කපරාරු නොකරපු නිවාස කියන එක තමයි පෙන්වලා දීලා තියෙන්නේ. ඔව් ඒ ලබාගත්තු පුද්ගලයින්ගේ සමීක්ෂණය කරපුවාම පවුල් උදාහරණයකට ගත්තොත් දසලක්ෂේ පවුල් ලක්ෂයකටවත් සිමෙන්ති කොට්ට යන්න ඕන. නමුත් තොරතුරු සොයා බැලීමේදී ගරු මූලාසනේ කතානායකතුමනි එපමණ පවුල් ප්‍රමාණයක් ඒවා ලබාගෙන නැහැ. ඒ ප්‍රතිඵල ප්‍රගතිය දක්වන්න අසමත් වෙලා තියෙනවා.
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම වර්තමාන රජයේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල අනුව මේ වෙද්දී අපි ගාමිණිධාරි වසම් 14021 නිවාස ඉදිරි කරලා තියෙනවා. එතකොට මේ එක නිවාසයකට වැය කරලා තියෙනවා විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමා විශේෂ අමාත්‍යතුමා විදිහට ඒ වගේම ඔබතුමා රාජ්‍ය අමාත්‍යතුමා විදිහට එක නිවාසයක ලක්ෂ 6ක් වැය කරලා තියෙනවා. අංග සම්පූර්ණ නිවාසයක් හදලා තියෙනවා. ඉතින් අද වර්තමාන විපක්ෂ නායකතුමා තමයි පහුගිය කාලේ මේ විශේෂ බාර අමාත්‍යවරයා බවට පත් වෙලා හිටියේ. ඉතින් මං හිතන්නේ මේ සම්පූර්ණම රාජ්‍ය මුදල් ලාභාවිතාව කරලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි ඇත්තටම ගමේ ගෙයත් තෝරගනිද්දි ඒ ගමේ ගේ තෝරගන්නේ ග්‍රාමීය කමිටුවෙන් කරු කතා නැගිරුණා. එතකොට ග්‍රාමීය කමිටුවෙන් ඒ ගේ තෝරගන්නේ ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයද සමගි ජන බලවේගයද ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක්ද එහෙම නැත්නම් සම සමාජයේ කොමියුනිස්ට් පක්ෂ සමාජිකයෙක්ද කියලා නෙමෙයි. ඒ අත්‍යවශ්‍ය පුද්ගලයාට තමයි ගේ ලබා දෙන්නේ. ඉතින් ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා අතිගරු අග්‍රාමාත්‍යතුමා ඔබතුමා ඉසමත් විනීතභාවයකින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඉතින් ඇත්තටම මේවා මේ ජනතාවගේ මුදල්. දැන් මෙතන තියෙනවා බිලියනකට වඩා වැඩි මුදලක් ප්‍රචාරණය සඳහා විදන් කරලා තියෙනවා. එතකොට දැන් මේවා රත්තරණින් හැදුවත් ඇත්තටම ගරු කතානායකතුමනේ එක සමුරුපලකයක් රත්තරණින් හැදුවත් මෙච්චර මුදලක් වැය වෙන්නේ නැහැ. රත්තරන් වලින් හැදුවා. ඉතින් මේ සම්බන්ධයෙන් මේ රාජ්‍ය මුදල් ආභාවිතාව සම්බන්ධයෙන් යම්සි විශේෂයෙන්ම මං හිතන්නේ මේ වෙනුවෙන් කමිටුවක් පත් කරලා මේ අද විපක්ෂ නායකතුමා මං හිතන්නේ විවිධ දේවල් කියනවා මේ පාර්ලිමේන්තුවේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඇත්තටම මහජනතාව දැනුවත් වෙන්න ඕනේ මේ කරලා තියෙන විනාශය සම්බන්ධයෙන් මේ ප්‍රචාරණය සම්බන්ධයෙන්. ඒ වගේම ඇත්තටම අර කිව්වා වගේ ඉතින් මේ සම්බන්ධයෙන් ඔබතුමා අතිගරු අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා මම හිතන්නේ මැදිහත් වීමෙන් මේ සම්බන්ධයෙන් හොයා බැලීමක් කරලා ඒ අවශ්‍ය අයට නීතියට අනුව දඩුවම් සිදු කරන්නට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවාද කියලා දැනගන්න
කැමතියි. ගරු කතානායකතුමනි මිලියන 33000 මම අපේ මන්ත්‍රීතුමාට කියන්නම් මේ නව නිවාස වැඩසටහන ගැන දැන් රටම දන්නවා. ඒක අපි කියන්න ඔබතුමා දැනුවත් කරපු එක අපි ස්තුතිවන්ත වෙනවා. මොකද මේ උත්තර දෙන වෙලාවට විපක්ෂ නායකතුමා එන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ උදේ පාන්දර අරගෙන කාමරයට ගිහිල්ලා ඔබතුමා වාඩි වෙන්නකෝ ඔබතුමා වාඩි වෙන්නකෝ ඔබතුමා වාඩි වෙන්න. හරිද? විපක්ෂ නායකතුමා එන්නේ නැතුව කාමරේටලා බලන් ඉන්නවා මේ උත්තරේට. මේ රටේ විපක්ෂ නායකතුමා ප්‍රශ්න කරනවා බේද දෙන්නේ නැතුව පැණි දෙනවද කියලා. පැණි දෙන්න නෙමෙයි කතා නායකතුනේ වාදෙන්න වෙලා තියෙන්නේ මේ මුදල් නාස්තිය
සම්බන්ධයෙන් ගත්තහම
මේ විනාශය ගත්තහම. ඒ නිසා මිලියන 33000ක් වියදම් කරන්නේ ණයට 19000. 19000ක් 20000ක් මිලියන 20000කට ආසන්න ගාණක් ගරු කතානායකතුමනි වියදම් කරන්නේ ණය දෙන්න. මොන දේශපාලඥයද ණය දීලා ප්‍රසිද්ධ ගන්නේ? මොන දේශපාලඥයද ණයකාරයව හදලා ගිහිලා පෝස්ටර් ගහන්නේ?
කරනාගල කෙටියෙන් උත්තර දෙන්න.
නෑ කතානායකතුමනි අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අහන ප්‍රශ්නවලට කෙටි උත්තර දුන්නොත් හෙටත් ඇවිල්ලා මේ පැණි ගැන කතා කරයි. හෙටත් ඇවිල්ලා කතා කරයි. ඒ නිසා මේක මේක රට දැනගන්න ඕන. ඒ වගේම අපි මේ මන්ත්‍රීතුමා කියන වගේ නව රජයෙන් මේ වෙද්දි මිලියන 10000කට වැඩි මුදලක් වියදම් කරලා තියෙනවා. ඒ 10000 තුල නිවාස 15000ක් 20000ක වැඩ කටයුතු කරනවා 15000ක පදිංචි කරලා තියෙනවා. ඒ නිසා ඒ සියල්ල ආධාර. ඒ දියුල පිටිය ගැන කතා කරන්න ඕන නම් එන්න වෙනම කතා කරන්න. හරිද? දියුල පිටිය ගැන කතා කරන්න ඕන වෙනම කතා කරන්න ඕන විදියට. නිකන් මේ පැත්තේ ඉඳන් නිකන් ආපෝ විසි කරන්න
එපා. එමෙතුමා උත්තර දෙන්න ගලින්.
ඒ නිසා මේ ඔයලා නටබු නාඩගම් වල කරුමේ තමයි මේ රටේ මිනිස්සු ගෙවන්නේ. අද ගෑස් ටිකයි අරක ටිකයි මේක ටිකයි. හරිද? මේ මහා විපක්ෂ නායකවරයා කියාගත්තු පුද්ගලයා මිලියන 3000ක් වියදම් කරලා තියෙනවා කිසිම හේතුවක් නැතුව. මිලියන 3000ක් වියදම් කරලා
තියෙනවා.
කිසිම හේතුවක් නැතුව. ඔව්. මේ තාත්තගේ ක්‍රමය, පියාණෝගේ ක්‍රමය, පුතාණෝ ඒ විදිහට තමයි යන්නේ. දැන් එදා මෙයාට කරගන්න බැරුගේ මේ ටයර් එක බෙල්ල ගන්න එක විතරයි.
ප්‍රශ්නෙට උත්තර
දෙන්න. එනිසා ගරු කථානායකතුමනි මේක තමයි කළේ. එනිසා මේ මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නේ සාධාරණයක් තියෙන්නේ ඒකයි. මොකද අද වෙන ව්‍යාපෘති අපි කොච්චර වියදම් කරා අපි වියදම් කරන්නේ නැහැ මෙහෙම ප්‍රසිද්ධියට. ඔබතුමා දන්නවා මාතරද ගාල්ලේද හම්බන්තොටද වියදම් කරන්නේ. හරිද? අර ඩාලිපාරේ තිබිච්ච මිලියන 600ක් ඩාලිපාරේ මිලියන 600ක් අරන් ගිහිල්ලා වීර කැටිය ඉඩම් ගත්තා.
හරි.
අරගෙන හිතවුතුන්ට බෙදුවා. ඉතින් මේවට උත්තර දෙන්න අර ඊයේ කිව්වා
කාලය ගත වෙනවා.
ඔබතුමාටම කිව්වා තේරින් කාරක සභාවක් දාන්න කියලා. එහෙනම් තේරින් කාරක සභාවක් දාලා හොයන්න ඕනේ. ඔය ගෑස් කාන්දුව ඒවා හොයනවා වගේම මේ කටයුතු. ඒ නිසා මේවට උත්තර දෙන්න මම කථානායකතුමනි 6 වෙනිදා වැය ශීර්ෂය මම විපක්ෂ නායකතුමාට අභියෝග කරනවා 6 වෙනිදා වැය ශීර්ෂයේ සවුදා ගද්දි පුළුවන් නම් පාර්ලිමේන්තුවේ දවස රැඳී ඉන්න එතුමාට යන්න වෙන්නේ රෙදි නැතුවයි කියලා
මම ඔබ තවම ඉදාට උත්තර දෙන්න බොහොම ස්තුතියි
එතුමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය දැන් ඇත්තටම ගරු මන්ත්‍රීතුමනි මෙතන රාජ්‍ය ආභාවිතා රාජ්‍ය මුදල් ආභාවිතා සිද්ධ වෙලා තියෙනවා ඒ වගේම කියන්න ඕනේ දැන් මේ කෑ ගහන කට්ටිය මේ කෑ ගහන අය හැම කෙනාම දැන් සිමෙන්ති කොට බෙදුවන් චන්ද්‍ර කලින් ඇත්ත කතාව ඕක ඒක හොඳම උදාහරණ තමයි මගේ ආසනේ කුලියාපිටිය මං දවසක් ටවුමටෙද්දි විශේෂයෙන්ම එතන බපල් දෙකක් දාලා
සිමෙන්ති
කොට නොරියක් ඇවිල්ලා සිමෙන්ති බෙදනවා මෙයා බෙදුවේ කැලින්ම එක්සත් ජාතික පාර්ශවයෙන් දැන් අද මේ කැලේ මාරුණාට මේ කොටියන්ගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ මෙයා තමයි දැන් සිමෙන්ති කොට බෙදුවේ
එතකොට
මම ඔබතුමාට පැහැදිලිව අහන්නේ මේ සිමෙන්ති කොට බෙදීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ සතුව වාර්තා තියෙනවද මේ සිමෙන්ති කොට කාටද ලබා දුන්නේ එතකොට මේ සුදුසු පුද්ගලයන්ටද මේ සිමෙන්ති කොට ලබා දුන්නේ කියලා අමාත්‍යාංශයේ ඔබතුමාලා සතුවේ වාර්තා තියෙනවද
හරි
ගරු කථානායකතුමනි හම්බන්තොට දිස්ත්‍රික්කේ තමයි මේ ලක්ෂ 10න් වැඩිම ප්‍රමාණයක් බෙදලා තියෙන්නේ ඒවා කියාගන්න බැරි නිසා මේ වෙද්දිත් හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ හිටපු කළමනාකරු සහ ඒ අයට නීතිමය කටයුතු කරලා ඒගොල්ලෝ බන්ධනාගාරගත කරලා දැන් අපලැබිලා ඇවිල්ලා දැන් නඩු කටයුතු ඉස්සරහට කෙරීගෙන යනවා ඒ වගේම විශේෂයෙන් මේ අවභාවිතා දැන් මූල්‍ය හරියට මෙතන ඇවිල්ලා පන්ති තියන්න වගේ විපක්ෂ නායකතුමා කියනවා මූල්‍ය විනය ගැන මේ රටේ ප්‍රසම්පාදන ක්‍රමවේදය ගැන අනේ මේ කටයුතු මූල්‍ය විනය සහ ප්‍රසම්පාදනය ගැන කතා කරන මෙතුමා මොනතරම් අවභාවිතා කෙරුවද ආයතනවලට පත් කරපු පුද්ගලයෝ ආයතනවලට සේවයට ගත්තු අය එයාට මොනතරම් බලපෑම් කෙරුවද කියලා අපි ළඟ සියලු වාර්තාකරු මන්ත්‍රීතුමා තියෙනවා. ඒවල තමයි ඔබතුමාගේ දිස්ත්‍රික්කේ අඹම්පොළ පොල්වතු වලට අඹ වතු වලට සේවකේ ආවපුවා මේ සැන්ග්‍රිල් ඇකේ තියෙන සැලුන් වලට කොණ්ඩේ කපන්න සේවකේ ආවපුවා
විසුද්ධ
කරන්න ආවපුවා යවලා තියෙනවා. ඒවා ඉතින් ඉස්සරහදී අහගන්න පුළුවන් එතුමන්.
සහන් ප්‍රදීප් මන්ත්‍රීතුමා හන්ද. ඈ
ඇබ්සට්.
දෙවන වටේ
සහන්
ප්‍රදීප් මන්ත්‍රීතුමා අහන්නේ ප්‍රශ්නේ එතුමාගේ කවුරු හරි. ඔව්. වලවතු වල මන්ත්‍රීතුමාගේ
අර වතානායකතුමනි දැන් මේ ප්‍රශ්න ඒ පැත්තෙන් උත්තර දීලා අහලා මේ මඩ ගැහිමක් කරන්නේ
මේ මේ
හොරකම් කරපු කෝටි ගාන ඔය පැත්තේ ඉන්නවා
මේ
සිමෙන්ති කොට්ටක් ගැන කතා කරනවා
බොහොම ස්තුතියි දෙවනි වටේ ප්‍රශ්න අහන්න ප්‍රදීප් පිටාන මන්ත්‍රීතුමා වෙළඳැමතුමාගේ ඇසීමට
අර වතානායකතුමනි මේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් හා ඒ තොරතුරු සොයා ගැනීම සඳහා මට මාස 3ක පමණ කාලයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
කොමිෂුති විසියත දෙක ප්‍රශ්න අනුරදිසා නායක මහත්තයා.
කරු කතානායකතුමනි, මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙන් නිශ්චිතවන්ත වෙනවා. විදේශ විනිමය සංචිත හිගෙවී යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මුහුණ පෑමට සිදුවී ඇති අවදානම් තත්ත්වය මෙම සභාවේ අවධානය යොමු කරන කැමැත්තෙමි. විශේෂයෙන් අපි දන්නවා අයවැය ලේඛනය විවාදයට ලක් කරමින් තිබුණත් මේ වෙලාවේ අපේ රටේ විදේශ විනිමය හිගතාවය විශාල ආර්ථික ගැටලු ගණනාවක් ඇති කරලා තිබෙනවා. එනිසා මා හිතනවා මේ පාර්ලිමේන්තුවේ විධිමත් පිළිතුරක් ගරු මුදල් අමාත්‍යතුමා විසින් මේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරයි කියලා. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මෑත වසර දෙකක කාලය තුළ වේගයෙන් කඩා වැටෙමින් ඇති බව නිරීක්ෂණය වන අතර ඒ තවදුරටත් හුදු ආර්ථික දත්තා තොරතුරු පිළිබඳ විද්වත් සාකච්ඡාවට පමණක් සීමා වී නැහැ. මෙම විදේශ සංචිත හිගය මේ වන විට රටේ ජනතාවගේ ජීවිතවලට බලපෑම් කරන මට්ටමට තීව්‍ර වී තිබෙනවා. අද වන විට බහලුම් 1000කට වඩා අධික සංඛ්‍යාවක්, මම දැක බඳුළු ගුණවර්ධන අමාත්‍යවරයා මේ කිව්වා, අද වන විට බහලුම් 1000කට වඩා අධික සංඛ්‍යාවක් ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ කොළඹ වරාය ඉස්සර වී ඇති බවටත්, එම භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා බැංකුවලින් ආනයනකරුවන්ට ඩොලර් නිකුත් නොකරන තත්ත්වයක් ඇති වී තිබෙන බවටත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම බොරතෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැති වීම නිසා දීර්ඝ කාලයක් ක්‍රියාත්මක කණි තෙල් සංස්ථාවට අයත් සපකස්කන්ධ තෙල් පරිපහදුව මේ වන විට වසා දමා තිබෙනවා. මේ අර්බුදයේ ප්‍රකාශනය. මෙරට විදේශ සංචිත හිගයේ හුදු කොවිඩ් වසංගත තත්ත්වය හේතු සිදුවක් බවට අර්ථකථනය කිරීමට හැකියාවක් නැහැ. කොවිඩ් වසංගත තත්ත්වයේ ගෝලීය තත්ත්වයක් තිබියදී පොදුවේ ලෝකයේ තුලත් විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවලත් විදේශ සංචිත ප්‍රමාණයන් පසුගිය වසර කාලය තුළ ඉහළ ගොස් තිබෙනවා. 2020 වසරේ දෙවන කාර්තුව හා 2021 වසරේ දෙවන කාර්තුව සලකා බැලුවොත් ලෝකයේම විදේශ සංචිත වටිනාකම පිළිවෙලින් ඩොලර් බිලියන 12,011 සිට ඩොලර් බිලියන 12,817 දක්වා ඉහළ නැග තිබෙනවා. දකුණු ආසියානු කලාපීය රටවල් වන ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, බූතානය හා මාලදිවින පවා මේ වසංගත තත්ත්වය තුළ තමගේ විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙනවා. සම මේ වසංගත තත්ත්වයක් තිබියදීත් මේ දකුණු ආසියානු බොහෝ රටවල්වල විදේශ සංචිත ඉහළ දැමීමට සමත් වී තිබෙනවා. ලෝක පරිමාණයෙන් බැලුවත් විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. නමුත් ඊට පරස්පරව යමින් ශ්‍රී ලංකාව වසර දෙක කාලය තුළ විදේශ සංචිත වේගයෙන් අහිමි කරගනිමින් සිටිනවා. නිදසුනක් ලෙස 2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක අගයක් සටහන් කළ අතර එය මාස 4 4.5ක කාලයක් ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. එම සංචිත ක්‍රමයෙන් හීන වෙමින් පැමිණ 2021 ජනවාරි වන විට ඩොලර් බිලියන 4.8ක අගයක් සටහන් කරන ලද අතර එය මාස 3.7ක ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. කෙසේ වුවද පසුගිය ඔක්තෝබර් මාසයේ අවසන් විට එම සංචිතයේ අගයන් තවදුරටත් කඩා වැටි ඩොලර් බිලියන 2.3ක අගයක් සටහන් කර තිබෙනවා. එම සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 1කමාරක් කාලයක් වෙනුවෙන් ආනයන සිදු කිරීම සඳහා පමණයි. මෙම අගයන් සටහන් වන්නේ 2021 අගෝස්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙරට ඩොලර් මිලියන 554.8ක විශේෂ මූල්‍ය පාසුකමක් SDR ලැබී තිබියදී මහ බැංකුවේ නොවැම්බර් 26 වෙනිදා නිකුත් කළ ප්‍රතිමූල්‍ය තත්ත්වේ වාර්තාව විදේශ සංචිතයන් හිම ශීර්ෂය අතරේ ඩොලර් මිලියන 128.5ක අගයක් පමණක් සටහන් වීමෙන් එයින් වැඩි කොටසක් එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපිට දීපු මූල්‍ය පාසුකමේ ඩොලර් මිලියන 554.8න් වැඩි කොටසක් දැන් තමයි ඩොලර් වලට පරිවර්තන කර තිබිය හැකි. එනිසා තමයි මේ අඩුවීම පෙන්නුම් කරන්නේ. 2021 ජනවාරි සිට සැප්තැම්බර් කාලය තුළ රටේ වෙළඳ ශේෂය හිගය ඩොලර් මිලියන 6,03.2ක් ලෙස සඳහන් වෙනවා. ඒ කියන්නේ ගරු කතානායකතුමනි, මාස 9ට අපේ වෙළඳ හිගය ඩොලර් බිලියන 6 ඉක්මවා තිබෙනවා. ශතව ඉදිරියට මාස 3ක් තිබියදී මේ ඔක්තෝබර් දෙසැම්බර් කාලය අතරතුර තවත් ඉහළ යා හැකි. එසේම මෙම අවදානම් තත්ත්වය මෑත ඉතිහාසයේ රටේ ගෙවුම් ශේෂය හිගයක් නිර්මාණය කිරීමට තුඩු දිය හැකි. 2022 වසර තුළ ශ්‍රී ලංකාව විසින් විදේශ ණය පියවීම සඳහා පමණක් ඩොලර් මිලියන 6,500ක් වෙන් කළ යුතු තිබෙනවා. යම් යම් මාසයන්හි අඩු වැඩි වීම ඇතිවන නමුත් දළ වශයෙන් එක් මාසයකට විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන
පන්සිය පනහක් වෙන් කිරීමට සිදුව තිබෙනවා. 2021 වසරේ ජංගම ගිනීමේ හිගය සහ විදෙස් ණය පීවීමේ බැඳීම්ද 2022 වසරේ මුල් භාගයේ ඇති විදෙස් ණය පීවීමේ බැඳීම්ද සමගින් දැනටමත් අවදානම් මට්ටමක ඇති රටේ ගෙවුම් ශේෂය මේ මගින් තව දුරටත් අර්බුදයකට පත් වෙනවා. ඒ කියන්නේ මේ තත්ත්වය අපිට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 550ක්වත් අවසන් අවශ්‍ය වෙනවා ලබන වසරේ එක් මාසයක් සඳහා ණය වාරික වෙනුවෙන්. ඒ වගේම අපිට ආනයන අපනයන අතර අර්බුදයක් මත වී තිබෙන ඩොලර් බිලියන 8 ඉක්මවයි කියලා අපි හිතනවා මේ වසරේ වෙළඳහිගේ. එනිසා මේ ගෙවුම් ශේෂය ඇති වෙන ප්‍රශ්නේ දීර්ඝ කාලීන අර්බුදයක් අපේ රටේ නිර්මාණය කරයි. පසුගිය දවසර කාලය තුළ විදෙස් විනිම සංචිත වේගයෙන් කඩා වැටෙමින් තිබියදී ආණ්ඩුව මේ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකළ බවට චෝදනා නැගිනවා. විශේෂයෙන් පසුගිය කාලයේ මහ බැංකු අධිපතිවරයා විවිධ තැන්වලදී විදේශ විනිමය රට තුළට ගලා එන ආකාරය පිළිබඳ සුබදායි සිතුවම් මඳිමින් සිටියත් මේ වන විට ඇත්ත යථාර්ථය වෙනස් එකක් බව සියලු දෙනාට මතා ගැනීමට අසීරු නැහැ. මට මතකයි වර්තමාන මහ බැංකු අධිපතිතුමා රාජ්‍ය මුදල් අමාත්‍යවරයා හැටියට සුබදායි සීනියක් මෙව මේ අවුරුද්ද ඇතුළත ඩොලර් බිලියන 5කවත් ආයෝජනයෙන් ගලා එන බවත් මුදල් උපයාගත හැකි බවත්. නමුත් ඒ සියල්ල බොඳ වී තිබෙනවා. මේ වනට ඇත්ත යථාර්ථය වෙනස් එකක් බවට සියලු දෙනාට වටහා ගැනීමට අසීරු නැහැ. එසේ මේ වන විට රටට ඩොලර් ලැබෙන ප්‍රධාන මූලාශ්‍රවලින් එකක් වන විදේශගත ශ්‍රමිකයන්ගේ ලැබුණු සංක්‍රාම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාස 5ක් කාලය පුරා වේගෙන් පහළ යමින් තිබෙනවා. කතානායකතුමනි, පෞගේ ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මේ මාස 5 බැලුවොත් වේගෙන් අපිට ලැබෙන විදේශ සංක්‍රාම අඩු වෙමින් තිබෙනවා. මා උදාහරණයකට කිව්වොත් නිදසුණක් ලෙස 2020 ජූනි ඔක්තෝබර් කාලයේ සමස්ත සංක්‍රාම වටිනාකම ඩොලර් මිලියන 3774ක් වූ නමුත් එකන ගිය අවුරුද්දේ ජූනි සිට ඔක්තෝබර් දක්වා විදේශ සංක්‍රාම ඩොලර් මිලියන 3274ක් වූ නමුත් මේ වසරේ ජූනි ඔක්තෝබර් කාලයේ ඔවුන්ගේ සංක්‍රාම ප්‍රමාණය ඩොලර් මිලියන 2048ක් පමණයි. එය ප්‍රතිශතාත්මක ගත්තොත් 137.5ක් පමණ කඩා වැටීමක්. මෙම අඩුවීමේ ප්‍රවණතාවය නිරීක්ෂණය කළොත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සංක්‍රාම මගින් ලැබීමට නියමිත මුදල 50%කට වඩා අඩු වේ හැකියි. ඒ නිසා දැනටමත් ඩොලර් මිලියන 1287ක් පමණ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ මාස 5 විදේශ සංක්‍රාම අඩු වී තිබෙනවා. මේ මාස දෙකත් අපි උපකල්පනය කරොත් ඩොලර් බිලියන 1.6ක් විතර විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපට ලැබෙන මුදල් මේ මාස 7 ඇතුළත අඩුවීමට ඉඩ තිබෙනවා. මේ තත්ත්වය තුළ මහ බැංකු විසින් බලහත්කාරී බැංකුල ඩොලර් අනුපාතික රුපියල් 202 ආසන්නයේ රඳවා තබාගෙන සිටීමද මෙම මුදලට ආනයනකරුවන්ට ලබා දීමට වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් ඩොලර් නැහැ. මේක දැන් මෙතන හිර කරන් තිබුණොත් ප්‍රමාණවත් ඩොලර් නැහැ. ඒ වගේම අපි දන්නවා අපනයනකරුවන් තමන්ගේ ඩොලර් තමන්ගේ සියලු ආදායම අරගෙන ඉන්නේ නැහැ. ඔවුන් අපේක්ෂා කරන ඩොලර් යගේ ඉහළ යාවි කියලා. එනිසා ඔවුන්ගේ බෝකරවරු වරා එහෙම නැත්නම් ඔවුන්ගේ විදේශ ගිණුම්ට මේ මුදල් තැන්පත් කරනවා. එනිසා අපනයනය කරන ලද ආදායමවත් මුළුමනින්ම ලැබෙන්නේ නැහැ. විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායමත් මුළුමනින්ම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි 2202ට මේ රුපියල ඩොලර යගේ හිර කර තැබීම මේ අර්බුදය තවත් තීව්‍ර කරනවා. ඩොලරයක් බැංකුවලට පිටින් එළිය අලෙවිවන්නේ රුපියල් 240-250ක් අතර වටිනාකමට. මෙවැනි ඉහළ වටිනාකමෙන් ඩොලර් මිලදීගෙන බහන්ඩ ආනයන කිරීමට ආනයනකරුවන් ඉදිරිපත් නොවන නිසා විශේෂයෙන් බැංකු මගින් නිකුත් කළ ණයවර ලිපි අනුව මේ වන විටත් ආනයන කර ඇති බහන්ඩවලට අදාළ ඩොලර් ලබා දීමට බැංකු අසමත් වී ඇති නිසා බරපතල බහන්ඩ ගෙයක් රට තුළ නිර්මාණ වෙමින් තිබෙනවා. ගරු කථානායකතුමනි, ආසන්න වශයෙන් ගත්තොත් ලංකා බැංකුව දැනට බහන්ඩ ආනයනය කිරීම සඳහා නිකුත් කර තිබෙන ණයවර ලිපිවල ප්‍රමාණය වටිනාකම ඩොලර් බිලියන 1.3යි. මහජන බැංකුව දැනට නිකුත් කර තිබෙන ණයවර වටිනාකම ඩොලර් බිලියන 1.1යි. ඒ ඩොලර් බිලියන. ඒ කියන්නේ රාජ්‍ය බැංකු දෙකේ විතරක් දැනට ණයවර ලිපි නිකුත් කරලා බහන්ඩ ආනයනය කරලා ගෙවීමට තිබෙන මුදල ඩොලර් බිලියන 2.4 ඉක්ම වුණා. හැබැයි වාණිජ බැංකු අනිකුත් වාණිජ බැංකු අත්හැරලා රාජ්‍ය බැංකු දෙකේ පමණක්. ඒ නිසා මේ අර්බුදයේ ඉතාමත් තීව්‍ර තත්ත්වයකට පත් වෙමින් තිබෙන බව තමයි ආර්ථික විශේෂඥයන් පෙන්눔 කරන්නේ. විශේෂයෙන් බැංකු මගින් කළ ණයවර ලිපි අනුව මේ වන විටත් ආනයන කර ඇති බහන්ඩවලට අදාළ ඩොලර් ලබා දීමට බැංකු අසමත් වී ඇති නිසා බරපතල බහන්ඩ ගෙයක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. මේ තත්ත්වයේ තුල මතුවන ගැටලුවට අදාළ අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙනවා යැයි මා බලාපොරොත්තු වෙනවා. එක, පසුගිය නොවැම්බර් මාසේ 30 වෙනිදා වන විට විදෙස් විනිමය සංචිතයේ සත්‍ය වටිනාකම ශීර්ෂ 90 වෙන්න කොපමණද? ඒක වැදගත්. මොකද මේ අපේ රටේ ආර්ථිකයේ මේ ඩොලරේ හිගවීම තවර දිසාවල තල්ලු වේද කියලා අපිට මනින්න පුළුවන්. සැබවින්ම අපි සතු තෙමන විදේශ සංචේත ප්‍රමාණය මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න. මහා බැංකුව සතු ක්ෂණික ගෙවීම සඳහා භාවිතා කළ හැකි විදේශ විනිමය ප්‍රමාණය කොපමණද? ඒකෙන් අපිට දැනගන්න පුළුවන් මහා බැංකුවට මේ මොහොතේ ගෙවිය හැකි ඩොලර් කොච්චර තිබෙනවද කියලා. ආසන්න වශයෙන් ගත්තොත් ගරු කතානායකතුමනි, ඩොලර් බිලියන 2.2ක් පහුගිය නොවැම්බර් මාසේ 26 වෙනිදාට විදේශ සංචිත අද ඉදිරිපත් කළ තිබුණත් ඒකෙන් ක්ෂණිකව උපයෝග කරගත හැකි මුදල් තිබෙන ඩොලර් බිලියන 1.6ක් වගේ. එනිසා මේක හරියටම පාර්ලිමේන්තුවට කියන්න. රටේ විදේශ විනිම සංචිත ඉහළ නැන්වීම සඳහා ආණ්ඩුවේ වැඩපිළිවෙල කුමක්ද? ඒ සඳහා කාල රාමුව කවරේද? මොකද අපිට මතකයි මීට පෙර මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරා මේ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ දැමීම සඳහා විශාල සැලැස්මක් තිබෙන බව. නොවැම්බර් දෙසැම්බර් වෙනකොට අපිට විදේශ සංචිත ස්ථාවර භාවයකට එන බව. නමුත් සිදු වී තිබෙන දේ තමයි ඒකේ අනිත් පැත්ත. එනිසා වසර ආරම්භයේදී 4.8 ඩොලර් සංචිතයක් තිබුණත් අද ඒක 2.2 දක්වා අඩු වී තිබෙනවා. හැබැයි ආණ්ඩු පුරෝකථන කරේ ආණ්ඩු සැලසුම් කරේ මේ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ දක්වන බව. නමුත් ඇති වී තිබෙන්නේ ඊට පරස්පර කරුණක්. රටේ විදේශ විනිම සංචිත ඉහළ නැංවීමට ආණ්ඩුවේ වැඩපිළිවෙල කුමක්ද? ඒ සඳහා කාල රාමුව කුමක්ද? 2021 වසරේ ජංගම ගිණුමේ හිගයේ පීවීම සඳහා ආණ්ඩු අනුගමනය කරන්නේ කවර ක්‍රියා මාර්ගයක්ද? කොළඹ වරායේ ගොඩ ගැසී ඇති ආනයන කරලද අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම් නිදහස් කිරීම සඳහා බැංකුවට ඩොලර් ලබා දීමට පියවර ගන්නේද? ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදයේ කුමක්ද? ඒකේ කාල රාමුව කුමක්ද කියලා ගරු මුදල් අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන වෙලාවට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි කතානායකතුමනි මේ අවස්ථාව ලබා දුන්නා.
ගරු කතානායකතුමනි, අනුර කුමාර සනායක මහත්මයා විසින් පුළුල් පරාසයක් තුළ ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. ඒ අනුව ඉතාම පැහැදිලි විස්තරයක් අපේ ඉදිරි දිනේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඔබතුමාට ලබා දෙනවා. අපි ලබන සතියේදී ඔබතුමාට ලබා දෙනවා.